ගරු චාල්ස් නිර්මලනාන්දයන් මැත්තම ඔබතුමාට මිනිත්තු 16ක කාලයක් තියෙනවා.
නන්රි ප්‍රදි සභානවර්ගලේ இன்று நீதிமன்றங்களில் ஏற்படுகின்ற தாமதங்கள் தொடர்பாக ஒத்திவைப்பு வேலை பிரேரணையின் மூலமாக எங்களுடைய பிரதேசத்தில் இருக்கின்ற ஒரு சில விடயங்களை உரையாற்றுவதற்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக கௌரவ அமைச்சர் அவர்களே, வடக்கு கிழக்கு மாகாணங்களிலிருந்து மேல்முறையீட்டு நீதிமன்றங்களுக்கு வருகின்ற குற்றவியல் வழக்கேட்டு கோவைகள் பல தாமதங்கள் ஏற்படுகிறது. அதுக்கு பிரதானமான காரணம் வடக்கு கிழக்கு நீதிமன்றங்களில் நடைபெறுகின்ற வழக்குகள் தமிழ் மொழியில் நடைபெறுகிறது. தமிழ் மொழியில் நடைபெறுகின்ற வழக்கேட்டு கோவைகளை மேல்முறையீட்டு நீதிமன்றங்களுக்கு வருகின்ற போது இங்கு அங்கு ஆங்கிலத்தில் ஒரு வழக்கை மொழிமாற்றம் செய்வதற்கு கிட்டத்தட்ட 2 வருடங்களுக்கு மேலாக அந்த செய்கிறது. ஏனென்றால் அதிகமான வழக்குகள் வருகின்ற போது அந்த காலதாமதம் ஏற்படுகிறது. ஆனால் மேல்முறையீட்டு நீதிமன்றத்தில் தமிழ் நீதியரசர்கள் இருக்கிறார்கள். குறிப்பாக அந்த வடக்கு கிழக்கில் வருகின்ற வழக்குகளை ஒன்று தமிழ் நீதியரசர்களிடம் ஒப்படைக்க வேண்டும், அல்லது மேன்முறையீட்டு நீதிமன்றங்கள் ஒன்றை பொதுவாக வடக்கு கிழக்கில் நிறுவ வேண்டும். அப்படி ஒன்று நிறுவினால்தான் இந்த காலதாமதங்களை தவிர்க்க முடியும். எல்லாவற்றால் தொடர்ச்சியாக அங்கிருந்து வருகின்ற வழக்கேட்டு கோவைகள் மொழிமாற்றம் செய்வதற்காக ஒவ்வொரு நீங்கள் கூறியவாறு அதிகமான வழக்குகள் இருக்கிறது. 11 லட்சத்துக்கு மேற்பட்ட வழக்குகள் இருக்கிறது. ஆனால் அப்படி வழக்குகள் இருக்கின்ற போது அந்த மொழிமாற்றம் செய்வதென்பது மிகப்பெரிய ஒரு கடினமான விடயம். ஒரு நீதிபதி ஒரு நீதியை வழங்குவதற்கு கூட 2-3 நாட்கள் தேவை, அந்த சட்டத்தை அவர்கள் சரியாக படிப்பதற்காக என்று நீங்கள் கூறினீர்கள். அதே போல அங்கிருக்கின்ற வழக்கேட்டு கோவைகளை இங்கு ஆங்கில மொழி மாற்றம் செய்து அதை சகமொழி சிங்கள மொழி நீதியரசர்கள்
கரு விஜயதாச ராஜா
ஹானரபிள் மெம்பர் தட் ஐ விஷ் டு மேக் சம் கரெக்ஷன்ஸ். Now, when there is a judgment delivered in the northern and eastern province, normally in Tamil language, that there are civil appellate high courts established in those provinces, and the proceedings in those civil appellate high courts also in Tamil language. But when they make an appeal not to the court of appeal, to the Supreme Court, this problem arises. At times when there are Tamil speaking judges in the Supreme Court, they constitute benches accordingly, otherwise we will have to get translation. Now there was a special unit that we had set up sometimes back in the Court of Appeal and Supreme Court for the purpose of translation of the brief. Now there had been some shortage of translators during last few years. Now that's we are attending to that one. We are trying to get more translators to accelerate the whole proceedings in the appeal to the Supreme Court. Thank you.
பவமே சுதிகரம்.
நன்றி அமைச்சர் அவர்களே. இதே போன்று நீங்கள் மொழிபெயர்ப்பாளர்கள் தொடர்பாக சொன்னீர்கள். மொழிபெயர்ப்பாளர்கள் குறிப்பாக வடக்கு கிழக்கில் தமிழ் ஆங்கில மொழிபெயர்ப்பாளர்கள் ஓரளவுக்கு இருக்கிறார்கள். ஆனால் சிங்கள தமிழ் மொழிபெயர்ப்பாளர்கள் வடக்கு கிழக்கில் மிக அரிதாக இருக்கிறது. குறிப்பாக தமிழ் ஆங்கில மொழிபெயர்ப்பாளர்களே சிங்கள தமிழ் மொழிபெயர்ப்பாளராக சில வேளைகளில் செயல்படுகின்ற சந்தர்ப்பங்கள் கூட இருக்கிறது. ஆகவே எதிர்வரும் காலங்களில் தமிழ் சிங்கள மொழிபெயர்ப்பாளர்களை வடக்கு கிழக்கில் இருக்கின்ற நீதிமன்றங்களில் வழங்க வேண்டும் என்றும், கோர்ட் ஆஃப் அப்பீலிற்கு வருகின்ற அந்த வழக்கேட்டு கோவைகள் தமிழ் மொழியில் வருகின்ற வழக்கேட்டு கோவைகளை ஒன்று தமிழ் நீதியரசர்கள் ஊடாக அதை விசாரித்தால் அந்த காலதாமதத்தை தடுக்க முடியும் என்றும் கௌரவ அமைச்சரிடம் நான் கேட்டுக்கொள்கிறேன். அதே நேரத்தில் இந்த நீதிமன்றங்களுக்கு அதிகளவான வழக்குகள் வருகிறது. என் சார்ந்த ஒரு வழக்கு இருக்கிறது, அதை நான் கூறுகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, அதிகமான வழக்குகள் பொய்யான வழக்குகளாக இருக்கிறது. குறிப்பாக இந்த வருடம் பிப்ரவரி 4ம் தேதி யாழ்ப்பாணத்தில் ஒரு ஆர்ப்பாட்டம் நடைபெற்றது. அந்த ஆர்ப்பாட்டத்தில் பல பலர் கலந்து கொண்டார். பல்லாயிரக்கணக்கான மக்கள், அரசியல் பிரதிநிதிகள், மத தலைவர்கள் கலந்து கொண்டார்கள். ஆனால் 7 நபர்களுக்கு மாத்திரம் யாழ்ப்பாண மாவட்ட நீதிமன்றத்தால் வழக்கு போடப்பட்டது. அந்த வழக்குக்குரிய காரணம் என்னவென்று சொன்னால், மக்களுக்கு இடையூறு ஏற்படுத்தியதாக யாழ் போலீஸ் நிலையம் நீதிமன்றத்தில் வழக்கு தாக்கல் செய்தது. எந்த விதமான ஒரு மக்களும் நீதிமன்றத்திற்கு சென்று, போலீஸ் நிலையம் சென்று, தங்களுக்கு இடையூறு ஏற்பட்டதாக மக்கள் முறைப்பாடு செய்யவில்லை. யாரும் முறைப்பாடு செய்யவில்லை. எந்த விதமான அசம்பாவிதங்களும் நடக்கவில்லை. ஆனால் ஒரு காழ்ப்புணர்ச்சியில் யாழ் போலீஸ் நிலையம் எங்கள் மீது வழக்கு தாக்கல் செய்து தற்பொழுது 3 வழக்குகள் 3 தவணைகள் முடிவடைந்திருக்கிறது. கடந்த ஜூன் மாதம் 23ஆம் தேதி கூட வழக்கு நடைபெற்றது. அன்று பாராளுமன்ற அமர்வினால் எங்களால் செல்ல முடியவில்லை. 3 பாராளுமன்ற உறுப்பினர்கள், முன்னாள் பாராளுமன்ற உறுப்பினர், முன்னாள் மேயர், மத தலைவர்கள் அடங்கலாக 7 பேருக்கு வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கிறது. இப்ப இந்த வழக்கை பொறுத்தவரையில் எந்த விதமான ஒரு முறைப்பாடும் இல்லை. முதலில் அந்த பொய் வழக்குகளை
Honorable Deputy Speaker, now that's not the time objecting. I would like to draw the attention of your honorable member. Now this is a debate that we are talking about, debating about the loss delays. But in this debate, it doesn't mean that we have a right to discuss about a particular pending case. If you look at that Parliamentary Privileges, Powers and Privileges Act, Section 3, categorically says that we are not supposed to discuss any matter which is pending for determination in the court of law, because this will cause prejudice to the case in terms of our standing orders. What is the number? The categorically says that we are not supposed to discuss any pending case, 91E. Therefore, that not that I am objecting for your speech, but if you discuss about that, you know, that will create unnecessary problems.
Garvantwa karuvamattuma sadhan karana karana gena vishesha avadhaniyam kar.
Garvamachare naan kura valakkila theerpa patti naan kura varayilla. Naan kura varad enndal adhigamana valakkugal poyyaga podapadugirathu. அதிகமான வழக்குகள் பொய்யாக போடப்படுகிறது என்ற காரணத்தைத்தான் நான் கூற வருகிறேன். இந்த கூற வருகிறவளுடைய வழக்கினுடைய தனிப்பட்ட வழக்கின் தீர்ப்பு விடயங்கள் தொடர்பாக நான் உதாரணத்துக்கு தான் இந்த வழக்கை சொன்னேன் என்ற நான் அதில் சம்பந்தப்பட்டபடியால் உதாரணத்தை சொன்னேன். பொய்யான வழக்குகள் போடுறதால் நீதிமன்ற தாமதங்கள் வருகிறது என்ற காரணத்தை தான் நான் சொன்னேன். அதே போல கௌரவ அமைச்சர் அவர்களே, இந்த குறிப்பாக பல தடவைகள் உங்களுடனும் ஜனாதிபதியுடனும் நாங்கள் கேட்டிருந்தோம். அந்த அரசியல் கைதிகள், 15 வருடங்களுக்கு மேலாக இருக்கிற அரசியல் கைதிகளுடைய விடுதலை தொடர்பாக அண்மையில் கூட கே தேவதாசன் என்பவரை ஜனாதிபதி அவர்கள் மன்னிப்பு மூலம் அவர் ஒரு புற்று கேன்சர் பேஷண்ட், அவரை விடுதலை செய்திருந்த அவருக்கு 66 வயது. அதற்கு உங்களுடைய முயற்சியும் இருந்திருக்கிறது கௌரவ அமைச்சர் அவர்களே, அதற்கு நான் நன்றியை தெரிவித்துக் கொள்கிறேன். அதே போல எஸ் நவரத்னம், எம் மதனசேகரம், எம் நவரத்னம் என்பவருக்கு 69 வயது, எம் மதனசேகரம் என்பவருக்கு 68 வயது. நவரத்னம் மகசின் சிறைச்சாலையிலும் மதனசேகரம் வெலிக்கடை சிறைச்சாலையும் இருக்கிறார்கள். இவர்களும் ஏற்கனவே பல்வேறு நோய்வாய்ப்பட்டிருக்கிறார்கள். 68, 69 வயதா இருக்கின்ற இந்த நபர்கள் பல்வேறு நோய்வாய்ப்பட்டிருக்கிறார்கள். இவர்களுடைய விடுதலை தொடர்பாகவும் நீங்கள் கூடின கவனம் எடுக்க வேண்டும். ஏனென்று சொன்னால் நீங்களும் அதை ஏற்றுக்கொள்வீர்கள். கடந்த காலங்களில் பயங்கரவாத தடச்சத்தின் ஊடாக, பயங்கரவாத குற்றொப்புதல் வாக்குமூலத்தின் ஊடாக கூட பல நூற்றுக்கணக்கான ஆண்டுகள் கூட அவர்கள் சிறையில் இருப்பதற்காக தீர்ப்புகள் வழங்கப்பட்டிருக்கிறது. அதை ஒரு மனிதாபிமான அடிப்படையில், அந்த காலத்தில் ஏற்பட்ட யுத்த சூழலின் அடிப்படையில் அவர்களுடைய விடுதலை தொடர்பாகவும் உங்களிடம் நான் கேட்டு நிற்கின்றேன். அதே போன்று கௌரவ அமைச்சர் அவர்களே, நான் உங்களிடம் முதலும் கூறியிருந்தேன், இந்த ஏற்கனவே இந்த அரசியல் கைதிகளாக இருக்கின்ற 15 வருடத்துக்கு மேலாக இருக்கின்ற கைதிகளுக்கு புதிதாக வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கிறது. கடந்த வருடம் புதிதாக அவர்கள் ஏற்கனவே சிறையில் இருக்கின்றவர்கள், பதினைந்து வருடங்களுக்கு முதல் நடந்த சம்பவத்திற்கு வழியில் இருக்கிறவர்களுக்கு வழக்கு தாக்கல் செய்வது என்பது வேறு. ஆனால் அதே சம்பந்தமாக ஏற்கனவே வழக்கு தாக்கல் செய்யப்பட்டு ஒரு சில வருடங்களுக்கும் பிற்பாடு அவர் நீதிமன்ற விசாரணை ஆரம்பிக்கப்பட்டு நீதிமன்ற விசாரணைகள் முடிவுறும் தருவாயில் இருக்கின்ற போது அவர்களுக்கு மீண்டும் புதிதாக வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கிறது. அந்த வழக்கு கொழும்பு ஹைகோர்ட்டில் 36/50/22 என்ற அந்த வழக்கில் செல்வராஜா கிருபாகரன், எஸ் லக்ஷ்மண் குரே, நடேசன் குகதாசன், தங்கவேலு நிமலன் ஆகிய நான்கு பேருக்கும் புதிதாக வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கு. அவர்கள் ஏற்கனவே நீதிமன்றத்தில் மன்னிக்கவனும் சிறைச்சாலையில் அவர்கள் பயந்த விடமாக சிறையில் இருக்கின்ற கைதிகள் இருக்கின்றவர்களுக்கு மீண்டும் இந்த வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கிறது. அதேபோல் பதுளை ஹைகோர்ட்டில் கூட 44/22 ஊடாக செல்வராஜா கிருபாகரன், நடேசன் குகதாசன், எஸ் லக்ஷ்மண் குரே, தங்கவேலு நிமலன் ஆகிய நான்கு பேருக்கும் வழக்கு தாக்கல் செய்யப்பட்டிருக்கிறது. கடந்த கலந்துரையாடலில் கூட நான் இது தொடர்பாக எழுத்துப்பூர்வமான கோரிக்கைகளை உங்களிடம் சமர்ப்பித்திருந்தேன். எதிர்காலத்தில் கௌரவ அமைச்சர்களை இந்த வழக்குகள் தொடர்பாக கூடின கவனங்களை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். என்று சொன்னால் இந்த நீதிமன்றத்தில் புதிதாக தேவையற்ற விதங்களில் காழ்ப்புணர்ச்சிகளில் வழக்கு தாக்குதல் செய்யப்படுகின்ற போது வழக்குகள் அதிகமாகும் வழக்குகளுடைய விசாரணை என்பது மிக நீண்ட காலமாக சென்று கொண்டிருக்கும். குறிப்பாக சிவில் வழக்குகளை நாங்கள் எடுப்போமாக இருந்தால் ஒரு காணி தொடர்பான சிவில் வழக்கு அல்லது சொத்து தொடர்பான சிவில் வழக்குகள் நீதிமன்றத்துக்கு சென்றால் ஆக குறைந்தது 5 வருடங்களின் பிற்பாடுதான் அதற்குரிய தீர்ப்பை எதிர்பார்க்க முடியும். ஆகவே ஒரு காணி தொடர்பாக ஒரு சொத்து தொடர்பான வழக்குகள் நீதிமன்றத்துக்கு செல்வதற்கு அந்த முறைப்பாட்டாளர்கள் விரும்புவதில்லை. ஏனென்று சொன்னால் அது உடனடியாக அதற்குரிய நீதி கிடைப்பதில்லை. கௌரவ அமைச்சரவர்களை எதிர்காலத்தில் எந்த வழக்குகளாக இருந்தாலும் குறிப்பிட்ட சிவில் வழக்கு அல்லது ஒவ்வொரு வழக்குகளை வகைப்படுத்தி இந்த வழக்குகள் இவ்வளவு காலத்துக்குள் முடிக்கப்பட வேண்டும் என்ற ஒரு வரையறை உருவாக்கப்பட வேண்டும். சிவில் வழக்காக இருந்தால் 2 வருடங்களுக்குள் முடிக்கப்பட வேண்டும். ஒவ்வொரு வழக்குகளையும் வகைப்படுத்தி அந்த வழக்குகளுக்குரிய காலங்களை வருடங்களை கொடுத்து அதற்குரிய தீர்ப்பை வழங்க வேண்டும். தீர்ப்பை வழங்க தாமதமாகின்ற போதுதான் குற்றச்செயல்கள் அதிகரித்துக் கொண்டு செல்கிறது. குற்றச்செயல்கள் அதிகரித்துக் கொண்டு செல்வதற்கு காரணம் தீர்ப்புகள் வழங்குவதற்குரிய காலதாமதம் தான் பிரதானமான காரணமாக இருக்கிறது. குறிப்பாக புறநாடுகளில் நீங்கள் பார்ப்பீர்களா இருந்தால் இவ்வளவு தாமதம் இருக்காது. இவ்வளவு வழக்குகளில் இவ்வளவு தாமதங்கள் இருக்காது. அவர்கள் அந்தந்த காலப்பகுதிக்கு அதற்குரிய விசாரணையை முடித்து அதற்குரிய தீர்ப்பை வழங்கி விடுவார்கள். உடனடியாக தீர்ப்புகள் வழங்கப்படுகின்ற போது தண்டனைகள் குறைவதற்கு வாய்ப்புகள் இருக்கிறது. ஆகவே எதிர்காலத்தில் கௌரவ அமைச்சர்களே இந்த நீதிமன்றத்தினால் ஏற்படுகின்ற தாமதங்கள் தொடர்பாகவும் நீதிமன்றத்தில் இருக்கின்ற அதிகாரிகளுடைய பற்றாக்குறைகள் தொடர்பாகவும் எதிர்காலத்தில் கவனம் எடுத்து இனிவரும் காலங்களில் மக்களுக்கு ஏற்றவாறு நீதித்துறையை சரியாக வழிநடத்திற்குரிய முழு முயற்சி எடுக்க வேண்டும். நாட்டினுடைய சட்டங்களை மக்களுக்கு நன்மை பயக்கின்ற சட்டங்கள் உருவாக்கப்படுகின்ற போது எங்கள் ஆதரவு இருக்கும். நீங்கள் முதல் கூறின விடயத்தில் நாங்கள் சம்பந்தம் இல்லை. ஆகவே எங்களுடைய ஆதரவு நிச்சயமாக இருக்கும். மக்களுக்கு நன்மை பயக்கின்ற சட்டங்கள் உருவாக்கப்படுகின்ற போது அது எங்களுடைய ஆதரவு இருக்கும் என்று கூறி இந்த விடயத்தை மிக விரைவில் மக்களுக்கு ஏற்றவாறு நீதிமன்ற வழக்குகளை உடனடியாக செயல்படுத்த வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
பவமிசதி கருமந்தோ கரு ஜெயந்த வீரசிங்க கருமந்தோ மத்தமாட்ட மினித்து அட்டக காலை அத்தினோ ஓட பிளீஸ் கரு விஜயதாச ராஜபக்சம்
நியோஜிய கதாநாயகத்துமணி අපි ගරු මන්ත්‍රීතුමා මතු කරපු කාරණය සිරකරුවෝද මිනිස්සුයෝ කියන තේමාවෙන් ඔබට ගිහිල්ලා අපි ක්‍රූර විදියට කටයුතු කරන්නේ නැහැ. ඒක නිසා ඒ සිර බ්‍රිතාන්‍ය සමයේ තිබුණු රෙගුලාසි පද්ධතිය අපේ ගරු වලිසබ්‍රී ඇමතුමා ඉන්න කාලේ කමිටියක් පත් කරලා ඒක අපි පාර්ලිමේන්තුවට ඒක හදලා ඉදිරිපත් කරලා මේ පාර්ලිමේන්තුව සම්මත කරේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 23/24. එතකොට මේ නීතිය ක්‍රියාත්මක වෙද්දී අපි ඒ රෙගුලාසි වලට ඇතුල් කරලා තිබෙන්නේ සිරගෙදර ඉන්නවා ඉතාමත්ම දැඩි රෝගාබාධ වලට ලක් වෙච්ච අය, වයස්ගත වෙච්ච අය, ඔවුන්ට අපි දැකලා තියෙනවා අත්දැකීමෙන් ඔවුන්ට තමන්ගේ කටයුත්තක්වත් කරගන්න ශක්තියක් නැති දුර්වල උදවිය ඉන්නවා. ඒක නිසා තමයි මේ පනතෙදි මේ රෙගුලාසි වලට අපි ඇතුළත් කරේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් පත් කරනු ලබන 3 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍යවරුන්ගේ පැනල් එකකින් ඒ රෝගීන් පිළිබඳව තත්ත්වය පරීක්ෂා කරලා බලලා ඔවුන්ට සමාව දෙන්න කියලා අපිට නිර්දේශ කරොත් අපි ඔවුන්ව නිදහස් කරනවා කියලා. එතකොට දැන් ඒ සිරගෙදර තියෙන කමිටුවක් විශ්‍රාමගිය අභියාචන අධිකරණ විනිසුරුතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටුවටත් ඉදිරිපත් වෙලා දැන් විශාල සංඛ්‍යාවක් මේ වෛද්‍ය මණ්ඩලයට අපි ඉදිරිපත් කරලා තියෙනවා මේ උදවියට සමාව දෙන්න සුදුසුද නැද්ද කියලා. අපි එහෙම කරේ ගරු නියෝජ්‍ය කතාත්මකතුමනි, අපි මේ පිළිබඳ තීන්දුව తీරු ගත්තා නම් එතකොට ඒක දේශපාලන ක්‍රියාවලියක් වෙනවා. ඒක නිසා තමයි මේ බලය දුන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරල්වරයාට. දැන් ඒ කණ්ඩායමට ඉදිරිපත් කරපු උදවියකින් නම් 10ක් හෝ 12ක් පමණයි අනුමත කරලා තියෙන්නේ. ඉතින් අපිටත් ප්‍රශ්නයක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, සමහර ඒ සිරකරුව මේ සතියකට වරද්දක ඩයලිසිස් කරන අය ඉන්නවා. ඉතින් ඒ අය පවා නිදහස් කිරීමට ඒ වෛද්‍ය මණ්ඩලය අපිට අවසර දීලා නැහැ. ඉතින් ඒ ගැන අපි නැවත සලකා බලන්න සිද්ධ වෙනවා සුදුසු ක්‍රියාදාමයකට.
හරි, බොහොම ස්තුතියි. කරු ජයන්ත වීරසිංහ මහත්තයා, ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් කරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා මුලාසනයට.
Honorable member, please continue.
Garu Mulasane Mantrithumani, Tama Vedagat Matrukawak Pilibandawa Kathakirimata Mata Avastha Labadima Gana Man Stutivanta Wenawa. Esema Me Matrukawata Itama Adala Bohoma Vedagat Karunuki Gananawakata Garu Adhikarana Ematthuma Avadahana Yomu Kala. Mama මේ පිළිබඳව කතා කරන්නේ ප්‍රධාන වශයෙන් ක්‍රිමිනල් නඩු සම්බන්ධව. ක්‍රිමිනල් නඩු කරන අවුරුදු 47ක දීර්ඝ කාලයක් කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් මට මෙන්න මේ කරුණු ටික කියන්නට පුළුවන්. මම ප්‍රථමයෙන්ම කියන්නට ඕනේ මේ රජය තමයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංඛ්‍යාව වැඩි කරලා, ඇපැල් අධිකරණයේත් විනිසුරු සංඛ්‍යාව වැඩි කරලා, මහේස්ත්‍රාත්වරු, මහාධිකරණ විනිශ්චකාරවරු, දිස්ත්‍රික් විනිශ්චකාරවරු, ඒ සේරොන්ගෙම කාර්ය පටිපාටිය හරියට හැදුවේ මේ රජේ. ඒක කවුරුත් පිළිගන්න ඕනේ. හැබැයි ගරු අධිකරණ ඇමතුමා කිව්වා තව අධිකරණ 174ක් පීටුවන්න අවශ්‍යයි කියලා. ඒක ඒවට අපිට පුළුවන් ඉක්මනට ප්‍රතිපාදන හොයාගෙන ඒක කරන්න ඕනේ. දැන් කොළඹ මහාධිකරණය සම්බන්ධව මට මෙන්න මේක කියන්නට පුළුවන්. මේක මම හිතනවා වළංගුයි අනිත් හැම මහාධිකරණයකට. ඒ තමයි ඒ හැම මහාධිකරණයකම බොහොම මහන්සි වෙලා ගරු විනිශ්චකාරතුමන්ලා උදේ ඉඳලා හවස් වෙනකම් නඩු ගන්නවා, නඩු අහනවා, පුළුවන් තරම් ඉවර කරනවා. මට දැනගන්න ලැබිලා තියෙන විදිහේ කොළඹ වගේමයි පිට මහාධිකරණවල. හැබැයි උතන පොඩි ප්‍රමාදයක් එනවා නම් එන්නේ විනිශ්චකාරතුමන් ළඟෙන් නම් නෙවෙයි. මේක ඉතා හොඳින් පැහැදිලිව මම කියන්න ඕනේ. අද අපිට දිනයක් ගන්න සමහර අධිකරණ වලින් අකමැති දිනයක් ඉල්ලනවා නම් මොකද නඩුව කල් යන නිසා. ඉතින් එම නිසා මම දන්නවා කොළඹ මහාධිකරණ වල බොහොම මහන්සි වෙලා ගරු විනිශ්චකාරතුමන්ලා වැඩ කරනවා. හැබැයි මේවා කල් යනවා නම් කල් යන්නේ පරීක්ෂණ ප්‍රමාදවීම මත පොලිසිය දුර්වලතාවයක් එතන. දැන් කියන්නේ විශේෂයෙන් කියන්න ඕනේ නැහැ අර ශාස්ත්‍ර නඩුවේ මිනිමරු නඩුවේ තා වෙනකන් හොයාගන්න බැරි විලා. ඉතින් දැන් ඔය වගේ පොලිසිය ප්‍රමාදය තියෙනවා, රස පරීක්ෂක ප්‍රමාදය තියෙනවා, විද්‍යාත්මක සාක්ෂි අවශ්‍ය වෙලාවට අර සෝකෝ කියලා එකට කියන්නේ එතන ප්‍රමාදයක් තියෙනවා. සමහර විට ඒ ප්‍රමාද නිසා ගරු නීතිපති දෙපාර්තමේන්තුවේ යම් ප්‍රමාදයක් තියෙන්න පුළුවන්. හැබැයි මම දන්න විදිහට දැන් එතනත් බොහොම ඉක්මනට ඒව සමනය කළා තියෙනවා. ඉතින් මේ තියෙන යම් ප්‍රමාදයක් තියෙනවා නම් ඒකට හේතුව අපිට උසාවි ප්‍රමාණය මදිවීම. ඒකට අපි හොයාගන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට ප්‍රතිපාදන හොයලා ඒ උසාවි ප්‍රමාණය වැඩි කරන්නට ඕනේ. ඒකම ඇත්තට මම මේ ගරු සාගර කාර්යෝස මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වැදගත් යෝජනාවද ගෙනාවට. දැන් දැනට කරන්නට යන වැඩ කටයුතු කීපයකට අවධානය යොමු නම් මේවා වැදගත්. එකක් තමයි ප්ලී බාගේනින්. එතකොට ගරු විනිශ්චකාරතුමෙක් කියනවා නම් මට පුළුවන් මෙන්න මේ ආකාරයට කටයුතු කරන්න ඔබගේ සේවාදායකය වෙනුවෙන් කියලා ඒවා ඔක්කොම ඉවර කරන්න පුළුවන්. අඩු වරදකට වරද පිළි අරගෙන එහෙම නැත්නම් ඒ වරදටම වරද පිළි අරගෙන. මොකද එතෙන්දී හැම වෙලෙම අපි දකින දෙයක් තමයි එහෙම කෙරුවහම මේ පුද්ගලයාව බන්ධනය වෙනවා. තව අවුරුදු 10කට ඔබට මෙන්න මේ දේ කරන්න බෑ කියලා. එතකොට හොඳ කල් ක්‍රියාවකින් ඉන්න තව පුරවැසියෙක් සමාජයට වැටෙනවා. හිරේ ගිහිල්ලා අර පවුලයි සේරම දරුවෝ හිටන් අතරමං වෙනවට වඩා මේ ඒක බොහොම හොඳයි. මං හිතනවා ගරු අධිකරණතුමා ඒක පුළුවන් ඉක්මනට ගෙනාවොත් බොහොම හොඳයි. අනික් එක මේ ගරු අධිකරණතුමා පෙන්නල දුන්නා අර හොරෝ පුලියන එක වලක්වන්න පියවර ගන්නවා කියලා. බොහොම සන්තෝෂයි. ඒවට පුළුවන් නම් අපත් නැති කරලා විශාල දඬුවම් දෙන්න ඕනේ, දීර්ඝ දඬුවම් තියෙන්න ඕනේ වගේ වට. මොකද යම් කිසි කෙනෙක් ඊදමක් යම් තැනක තියෙනවා නම් එතෙන්ට කියලා හොරෝපුව හදනවා නම් මොකද ඒක වැඩේ. එතකොට අන්න ඒකට ගරු අධිකරණ ඇමතුමා ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් මම මගේ අදහසුත් දෙන්නම්, මගේ අත්දැකීමුත් මම ඊතුමට දෙන්නම්. මම දැනටම කියන්නට ඕනේ හුඟක් නඩුවල යම් කිසි හිරවීමක් තියෙනවා නම්, වැඩිවීමක් තියෙනවා නම් ඒකට කරුණුකි තිබුණා පාස්කු බෝම්බේට පස්සේ ඒක අධිකරණ ඇමතුමක් පෙන්නුව අනික් කතා කළ අයත් පෙන්නුව පාස්කු බෝම්බේ මේ කොරෝනා වෛරස ඒක ආර්ථික වශයෙන් අපි වෙච්ච යම් කඩා වැටීමක් වීම සහ අරගලය. දැන් මේ වගේ තත්ත්ව නිසා තමයි මේ යම් ගොඩ ගැහීමක් වුණේ නඩුවල. දැන් මම මේක මේ පනත ගෙනාවට මම සාගර මහත්මයාට මේ යෝජනාව ගෙනාවට සාගර මහත්මයාට මම ස්තුතිවන්ත වෙන්නේ. මොකද මේකෙන් දැන් අදහස් කීපයක් පළ වුණා. එවැනි වැරදි එවැනි දුර්වලතා තිබිලා නඩු ගොඩ ගැහුණා නම් ඒව ඉක්මන් කරලා ඉවර කරගන්න ඕන කරන ක්‍රියාදාමය දැන් ගත යුතුයි කියන සහායයකට අවශ්‍ය කරන ප්‍රතිපාදන හුඟක් මෙතන කියවුණා. අපේ සම්පූර්ණ සහයෝගය මේවට දෙන්න. අනික් එක මම බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනුත් කතා කරනකොට අර ගිය සුමානේ කතා කරපු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත ගැන කතා නොකර අපේ අධිකරණ පද්ධතියේ තියෙන යම් යම් දුර්වලතා තියෙනවා නම් ඒවට අවශ්‍ය කරන ප්‍රතිපාදන මට චුට්ටක් දෙන්න පුළුවන්. ඒවා ගැන කතා කරනවා නම් බොහොම හොඳයි. මම හිතනවා ඉස්සරහට එහෙම කරන පිරිසක් ඔතනින් බිහි වුණොත් ඒක හොඳයි. දැන් අනිවාර්යෙන් විනිස්තුරු සංඛ්‍යාව වැඩි කළ යුතුයි. වචන දෙකක් නැහැ. ඒ කවුරුත් පෙන්නවා මේ තියෙන විනිස්තුරු ප්‍රමාණය මදි.
Honorable member, please wind up.
Kindly give me a moment, please. I was told that I had 12 minutes. Now it has come down to 8, and what's the point? Right? But please give me a moment. I won't take long. Then, emanisa mang criminal nadukan na niti ngore kwa sengkiyan. Me hama adhikarne ka hama vinishtakaratu ma madaita mahantwila vedakar. එතකොට මේ තියෙන දුර්වලතා තියන්නේ අපි අපිට පාලනය කරගන්න බැරි වෙච්ච යම් හේතු මත අපි ඒවටත් පියවර ගමු. අලුතෙන් ගේන්න යන රෙගුලාසිත් බොහොම හොඳයි. එම නිසා පුළුවන් ඉක්මනට මේකට අවශ්‍ය කරන තව සංශෝධන සහ සංශෝධිත ක්‍රියාමාර්ගයන් ඉක්මනට ගනී කියලා බලාපොරොත්තු වෙමින් මට කාලය ලබා දීප ගැන ස්තුතිවන්ත වෙමින් හැබැයි කාලය අඩු කිරීම ගැනත් පොඩි කලකිරීමක් ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන්.
Thank you. Honorable Vijitha Hera, you have 8 minutes.
අරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, රටක යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය නිවැරදිව ඉටු වෙන්න නම් ඒ රටේ ආර්ථික සමාජ සංස්කෘතික ව්‍යුහය සාධනීය මට්ටමේ පැවතිය යුතුයි. නමුත් අපි කවුරුත් දන්නවා අද අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා දේශපාලන සංස්කෘතිය හොදටම පිරිහිලා කුණු වෙලා එවැනි තත්වයකදී අධිකරණයෙන් නීතියෙන් පමණක් සාධාරණත්වයේ යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, නීතිය සහ යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය කියන්නේ දෙකක්. අද අපේ රටේ ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය සාධාරණ සිද්ධ වෙන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න යම් යම් ආයතන තිබුණත් ඒවැයි බොහෝ අඩුපාඩු තිබෙන බව කවුරුත් දකිනවා, පිළිගන්නවා. හැබැයි ඊට වඩා බරපතල ප්‍රශ්නේ, කොයිතරම් නීති ක්‍රියාත්මක කරන ආයතන තිබුණත් ඒ ආයතන හරහා සාමාන්‍ය පොදු ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ නැහැ. ආර්ථිකයේ සාධාරණත්වය ඉෂ්ට වෙන්නේ නැහැ. අපේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්නේ එක් හේතුවක් විදිහට ආණ්ඩු පැත්තෙන් මතු කරා ආයෝජකයන්ගේ පැමිණීම අඩු වෙලා තියෙනවා. අද ලංකාවට ආයෝජකයෝ එන්නේ නැහැ. එන ආයෝජකයොත් කලකිරලා ආපහු යනවා. ඒව නිකම්ම ඇති උනේ නැහැ. ඉතා පැහැදිලිව ජිනීවා මානවිකම් කවුන්සිලේ පහුගිය වාර්තාවේ නිශ්චිතව සඳහන් වුණා ලංකාවේ මේ සිද්ධ වෙච්ච ආර්ථික අපරාධවලට නිසි දඬුවම් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ කියලා. ඒක ආර්ථික අපරාධකරුවන් ආර්ථික ඝාතකයන් නිදැල්ලේ හැසිරෙනවා නම් ඒ රටේ ආර්ථිකයේ සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ආයෝජකව ලංකාවට ආපු ගමන් ඒ අය බලන්නේ වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් පගාවෙන් තොර තමන්ගේ ක්‍රියාවලිය සාර්ථක ඉෂ්ට කරගන්න පුළුවන් වේද කියලා. නමුත් අපි දන්නවා අධ්‍යක්ෂීම් උදාහරණ ඕන තරම් තියෙනවා. එදා කන්තලේ සීනි ෆැක්ටරිය පිහිටියේ ඉඩම සහ ඒ තිබිච්ච ෆැක්ටරියේ යකඩ ටික පරණ තඹ ටික පිළිබඳ ගනුදෙනුවේදී ඉන්දියානු සමාගම ඇවිල්ලා ඒ ඉඩම මිලදී අරගෙන දූෂමක් අස්සම් කළා. එතන අලුත් ආයෝජනයක් පටන් ගන්න ගිය වෙලාවේ තිබිච්ච පරණ යකඩ ටික කෝටි 50කට වැඩි වටිනාකමක් තියෙන පරණ යකඩ ටික මේ කොළඹ හෝටලේ ගැරිජ් එකක් ඇතුලේදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පගාව අරගෙන අහුවා. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඇතුළු තවත් පෙළදාරි දෙන්නෙක් තුන්දෙනෙක් ඒ ආයෝජනයේදී කෝටි ගාණක් අප්පමක් අරගෙන අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අහුවුණා. ඉතින් ආපහු ආයෝජකෙක් ඇයිද ලංකාවට ආයෝජකව එන්නේ නැති එකේ ප්‍රධාන හේතුව මේ අපේ රටේ මේ තියෙන වැරදි ක්‍රමේ වංචා දූෂණ නාස්ති පග. පහුගිය කාලේ නම් ආයෝජකෙක් එද්දි ඉස්සෙල්ලම බලන ප්‍රශ්නේ තමයි බැසිල් ඉන්නවද නැද්ද? බැසිල් ඉන්නව නම් ආයෝජකය අනිත් පැත්ත හැරිලා යනවා. එහෙම තත්වයක් කාලයක් පහුගිය කාලේ තිබුණා. මොකද ඒක කුප්‍රකට රහසක්. ලෝකෙ පුරාම ආයෝජකයෝ අතර කතාබහට ලක් වෙච්ච කාරණාවක්. යම් කිසි ආයෝජනයක් විදේශීය ආයෝජනයක් කැවිලි ලංකාවේ පටන් ගන්නවා නම් ඔහුගෙන් බේරිලා ඒ ව්‍යාපෘතිය පටන් ගන්න එක ඇත්තරම ලෝක පුදුම හතෙන් එකක්. ඉතින් එවැනි තත්වයක් අපේ රටේ පහුගිය කාලේ පුරාට තිබුණේ. ඒ ආර්ථික ඝාතනයන්, ඒ ආර්ථික අපරාධයන් නිසා තමයි ජිනීවා මානවිකම් කවුන්සිලිත පැහැදිලිව වාර්තාවේ සඳහන් කරේ ලංකාවේ ආර්ථික අපරාධ සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒතුරේ ආර්ථික අපරාධයන් සිද්ධ වෙන තත්ත්වය තාම වෙනස් වෙලා නැහැ. අදත් සිද්ධ වෙනවා. ඒක දැන් හොඳයි, දැන් හරි ගිහිල්ලා, එහෙම තත්ත්වයක් නැහැ. එතකොට ආයෝජක අලුතෙන් එන්නේ නැහැ. පෝට් සිටි නෙමෙයි, මොන සිටි හැදුවත් වැඩක් නැහැ මේ ආර්ථික දේශපාලන තත්ත්වය වෙනස් කරන්න නැතුව. මේ දේශපාලන සංස්කෘති වෙනස් කරන්න නැතුව. අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳ ජනතාවට විශ්වාසයක් ඇති වෙන්නේ ඇත්තටම ඒ අධිකරණ ක්‍රියාවලිය ස්වාධීනව ක්‍රියාත්මක වෙනවා නම් පමණයි. ඉතින් අපි දකිනවා දේශපාලන සහ විවිධ බලපුලුවන්කාරයන් මහේස්ත්‍රාත් උසාවියේ වැරදිකරුවන් වෙනවා. සමහර වෙලාවට මහාධිකරණයෙන් දඬුවම් දෙනවා. මේ පාර්ලිමේන්තු උදාහරණ තියෙනවානේ. මිනුමැරුම් චෝදනාවලට ඉතා පැහැදිලිව මරණීය දඬුවම් දුන්නා. කප්පන් චෝදනාවලට ඉතා පැහැදිලිව මහාධිකරණයෙන් වන්දි ගෙවන්නත් කියලා දඩමුදල් කළා. හිරගත වීම නියම කරපු දඬුවම් දුන්නා. හැබැයි ඒවා විවිධ උපක්‍රම හරහා ඒ අයද නිදහස් වෙලා මේ පාර්ලිමේන්තුවත් නියෝජනය කරනවා, කැබිනට් එකත් නියෝජනය කරනවා. එතකොට මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. කප්පම් ගත්ත පුද්ගලයෙක්ව කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරනවා. නීතිය කිසිදු දඬුවම් දීමක් ලැබිලා නැහැ. යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. ගමේ අහිංසක මිනිසෙක් නැතිබැරිකමට, දුප්පත්කමට කෙහෙල් කැනක් කැපුවම එයාව දඬුකඳේ ගහනවා. හැබැයි ඇමතිවරයෙක් කෝටි ගණන් කප්පම් ගත්තත් ඔහුට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මන්ත්‍රි කෙනෙක් මිනිහක් මැරුවත් ඔහුට නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
Honorable member, your 2 more minutes.
රටේ නීතිය කඩාවැටීම ඒකෙන් ඉතා පැහැදිලි. ඒ නිසා අපි කොයිතරම් පනත් සම්මත කරත්, අධිකරණ වැඩි කරත්, විවිධ විනිශ්චකාරවරුන් ප්‍රමාණය වැඩි කරත් ඇත්තම වාර්තා වුණා ඉතා පැහැදිලිව සංඛ්‍යා ලේඛන අනුව දුදී මේ සභාවට ඉදිරිපත් වුණා. අධිකරණ වැඩි කරලා තියෙනවා. විනිශ්චකාරවරු පත් කිරීම වැඩි කරලා තියෙනවා. හැබැයි නඩු ගාන තව වැඩි වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ ක්‍රියාවලිය බරපතල අඩුපාඩු රසක් තියෙන. ඉතින් අද අපි කනගාටු වෙන්නත් කියන්න ඕනේ අධිකරණ පරිපාලන කාර්යාලය තවමත් තියෙන කන්ටේනර් පෙට්ටිය තුනේ. ඉතින් අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් වෙන්න නම් ඒ අධිකරණ පරිපාලන කාර්යාලවල පහසුකම් නිලධාරීන් බඳවා ගැනීම ඒවත් එහා සමාන්තරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. නඩුවක් අවසන් වුණාට පස්සේ නඩු වාර්තාව ගන්න මාස 4ක් 5ක් යනවා සාමාන්‍ය පුද්ගලයෙකුට. එතකොට ඒක ටයිප් කරගන්න කෙනෙක් නැහැ. ඒකට අවශ්‍ය කරන උපකරණ ටික නැහැ. එතකොට නඩුව ඉවර වෙලා වාර්තාව ගන්න උසාවිට 10-12 වතාවක් රස්තියදු වෙන්න සිද්ධ වෙනවා සාමාන්‍ය පුරවැසියෙකුට. ඉතින් එවැනි තත්ත්වයක් තමයි ඇත්තටම තියෙන ඛේදනීය තත්ත්වයක්. ඒ වගේම තමයි මේ කාර්ය මණ්ඩල බඳවා ගැනීම. ඒවෙත් බොහෝ අඩුපාඩු තියෙනවා, බොහෝ සාකච්ඡා වුණා. විශේෂයෙන්ම විනිශ්චයකාරවරු පත් කිරීමේදී, ඉහළ අධිකරණ විනිශ්චයකාරු පත් කිරීමේදී තවමත් අපේ රටේ විනිවිද පේන, ඒ වගේම දේශපාලන බලපෑමෙන් තොර සම්පූර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක පිළිබඳ විශ්වාසයක් රටේ ජනතාවට ඇති වෙලත් නැහැ. අධිකරණ ශේෂ්ත්‍රය තුල විනිශ්චයකාරවරුන්ට ඇති වෙලත් නැහැ. විනිශ්චයකාරවරුන් තුලත් මැසිවිල්ල තියෙන්නේ. තවමත් ඒ දේශපාලන අතපෙවීම් මැදිහත් වීම තියෙනවා. සමහර
විශ්වවිද්‍යාලවල
අවුරුදු 10-12 එක තැන ඉන්න සමහර අය අවුරුද්දෙන් දෙකෙන් මාරු වෙන්නේ. මේ ක්‍රියාවලිය සාධාරණව ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා අඩුපාඩු පිළිබඳව, ප්‍රමාද වීම පිළිබඳව සමාලෝචනය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි යෝජනා කරනවා අධිකරණයේ මේ තියෙන නඩු කටයුතු ප්‍රමාද වීම, ඒ වගේම කල්යම් පිළිබඳව සමාලෝචනය කරන්න සමාලෝචන කමිටුවක් පත් කරන්න. හිටපු ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරු සහ අධිකරණ නිලධාරී සහ විවිධ පුද්ගලයන්ගේ සමන්විත මණ්ඩලයක් පත් කරලා ඒ සමාලෝචන මණ්ඩලය හරහා ප්‍රමාද වීමට බලපාපු හේතු, ඒ වගේම අඩුපාඩු ඇති වෙච්ච ඒවට හේතු සහ විනිශ්චයකාරවරු මේ ක්‍රියාවලිය සාර්ථකව ඉටු කරනවද නැද්ද කියලා විමර්ශනය කිරීම සඳහා වෙච්ච ක්‍රියාවලියක් ඇති කරන්න, එවැනි ක්‍රියාවලියක් හරහා තාක්ෂණික දෝෂ අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ මතුවෙලා තියෙන අර්බුදය සමනය කරගන්න නම් මේ දේශපාලන ආර්ථික ක්‍රමවේදයේ වෙනසක් කළ යුතුයි අධිකරණ පද්ධතියේ වෙනසක්ම ඇති කළ යුතුයි කියන එක අවධාරණය කරමි මා අතර වේ.
Thank you. Honorable Minister Ali Sabri, you have 16 minutes.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි අමිතන අපි සියලු දෙනාම දන්නවා ලංකාවේ අධිකරණ පද්ධතිය නඩත්තු කිරීම සඳහා යොදන ආයෝජනය ප්‍රමාණවත් නෑ කියන එක. මම 2020 වර්ෂයේදී මේක බාරගන්න අවස්ථාවේදී අපි මේ පිළිබඳව හොඳට කල්පනා කරලා බලලා විශේෂ මුදල් ප්‍රමාණයක් ලබාගෙන අපේ සිව්වැදෑරුම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තිබුණා. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ යටිතල පහසුකම් වැඩි කරලා අධිකරණ ප්‍රමාණය වැඩි කරන්නත්, ඒ අමතරව ඩිජිටල්කරණය ක්‍රියාත්මක කරන්නත්, වැඩියෙන් විනිශ්චකාරවරු පත් කරන්නත්, එහා සමානවම සිවිල් වාණිජ හා අපරාධ නීතියේ ප්‍රතිසංස්කරණ ආශයක් සිදු කරන්න. අපිට සන්තෝෂයි කියන්නට පෞගිය කාලය පුරා එවැනි විශේෂඥ කමිටු 25කට වැඩි ප්‍රමාණයක් මම පත් කරා. ඒවැය වාර්තා ලැබිලා දැන් නීතිය ක්‍රියාත් අලුත් නීතිය උඟක් හැදීගෙන යනවා. එවැනි අලුත් නීතිය සඳහා සංශෝධන 80ක් පමණ ඒ කමිටු වලින් යෝජනා කරලා ඒවා සිද්ධ වීගෙන යනවා. ඩිජිටල් කරන ඉතාමත්ම වැදගත්. හැබැයි අපි ඩිජිටල් කරනේ පටන් ගන්නේ මට ඉස්සෙල්ලා තලතා අතුකොරල මැතිණියගේ කාලේදී අජිත් පෙරේර මහත්මයාත් එක්කතු වෙලා ඩිජිටල් කරනේ යම් ආරම්භයක් කරලා තිබුණා. අපි ඒක නවත්තලා ආපස්සට හරවන්න උත්සාහ කරේ නැහැ. නවත්තපු තැනින් පටන් අරගෙන ඉස්සරහට අරගෙන ගියා. නැත්තම් වෙන්නේ අපි තව දුරටත් ඉදිරියට කරා. ඔබතුමියන්ල තමයි පත් කරලා තිබුණේ ENY ආයතනය. ඔබතුමන්ල තමයි පත් කරලා තිබුණේ ICTA ආයතනය. ඔවුන් එකතු වෙලා අපි ඒක ඉදිරියට කරගෙන ගිහිල්ලා අවසාන වශයෙන් අපි එහි ටෙන්ඩර් එක ප්‍රදානය කරා. නමුත් මුදල් අපහසුතාව මත අපිට ඒක කරගන්න බැරි වුණා. ඩිජිටල් කරන ඉතාමත්ම වැදගත්. ඕනෑම අධිකරණයක් ක්‍රියාත්මක වීම සඳහා. චීනයේ සහ එස්ටෝනියාවේ එහෙම AI භාවිතයෙන් තමයි මිලියන ඇමරිකානු ඩොලර් 10,000කට වඩා අඩු විසඳන්නේ. නැත්නම් කාලය නාශ කරලා ඒකට කාලය නාශ කරන එක ඉතාමත්ම අපරාධයක් කියන එක. ඒ අනුව අපි ඉදිරිපත් කරලා දැනට නීතියක් බවට පත් වෙලා තියෙනවා සුළු හිමිකම් අධිකරණ. හැබැයි ඒකෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලැබීමට නම් ඒක තේරුම් අරගෙන නිසි පරිදි ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වෙනවා. මම හිතනවා ඉදිරියට මේ ආර්ථික තත්ත්වයේ යථා තත්ත්වයට පත්වන විට මේ සඳහා සිදු කරන ආයෝජන වැඩි කළ යුතුයි කියන එක. හැබැයි අඩුපාඩු විතරක් ගැන කතා කර කර ඉඳලා විතරක් මේක විසඳන්නට බෑ. මේ තියෙන අඩුපාඩු තුලින් අපි කොහොමද මේ සඳහා වැදගත් විදියට ඉදිරියට අරගෙන යන්නේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරලා බල යුතුයි. නීතියේ වෙනස්කම් වෙන්නට ඕන, වැඩියෙන් විනිශ්චකාරවරු පත් වෙන්නට ඕන, එහා සමාන යටිතල පහසුකම් දියුණු වෙන්නට ඕන, එහා සමානවම ඩිජිටල් කරණයට අපි යා යුතුයි. ඒ සිව්වැදෑරුම් ක්‍රමවේදයෙන් විතරයි මේක සමස්ත ක්‍රියාවලිය අපිට ආවරණය කරගන්නට හැකි වෙන්නේ. නමුත් නම් ඩිජිටල් කරණය ඉතාමත්ම වැදගත් බව සිළුම් දෙනාම දන්නවා. ඒක නැවත නැවත ආයේ හොද හොද මඩේ දානවට වැඩිය තියෙන තැනින් ඉදිරියට අරගෙන යාම ඉතාමත්ම වැදගත්. ඊළඟට ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මේ තියෙන තත්ත්වය තුළ වුණත් ආකල්පමය වශයෙන් වැඩ කරන්නට අවශ්‍යකමක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්, සමහර වෙලාවට අපි දැකලා තියෙනවා සමහර විනිශ්චකාරවරු ඉතාමත්ම කැපවීමෙන් තමන්ගේ වැඩ කටයුතු කරනවා. අමාර අවස්ථාවල එකම දවසේ අංක 90 කොළඹ දිසාධිකරණය අපි වැඩ කරනකොට 2-3 ලෑන් නඩු තියෙනවා. මම දන්නේ දැන් ඉන්න අය සමහර නඩුකාරවරුන්ගේ නඩුවේ එකම දවසේ දාපු නඩුව අවුරුද්දකින් ඉවර වෙනකොට තවර උසාවිවල නඩුව ඉවර වෙන්න අවුරුදු 5-10 ගත වෙනවා. එහෙනම් ඉතාමත්ම කැපවීමෙන් ඒ කැපවීම ඉතා වැදගත් කියන එක ඉතාමත්ම පැහැදිලි. ඒ අරුණාම අපි දන්නවා පිටරටවලදී අපි හැමෝම දන්නවා ඔහෝ අපේ රටේ සමහර වෙලාවට අපි ශ්‍රේෂ්ඨාධිකරණය 11 ඉඳලා 17 වෙනකම් වැඩි කරා විනිශ්චකාරවරුගේ ප්‍රමාණය 2021 වර්ෂයේ 20 වර්ෂයේදී. ඒහා සමානවම කෝට් ඔෆ් අපීල් එක 12 සිට 20 දක්වා වැඩි කරා. ඉතිහාසයේ වැඩිම මහේස්ත්‍රාත්වරු බඳවා ගැනීමක් සිදු කරෙත් 2021 වර්ෂයේදී 247 දෙනෙක් බඳවා ගත්තා. ඒ අපේ බලාපොරොත්තු වන වේගට ඒ දේවල් කරගන්න බැරි වුණ ආර්ථික ප්‍රශ්නය මතුවෙන හින්දා. නමුත් එහා සමානවම එකෙන් ප්‍රතිලාභයක් මහජනතාවට ලැබිලා තියෙනවද කියන එක යම් ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් ඇටියට සමහර නඩුවලදී නඩු අහලා නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අවුරුද්දක් දෙකක් තුනක් යනතුරුත් නඩු තීන්දුව දීලා නැහැ. ඉතින් මම හිතනවා මේකට ක්‍රමවේදයක් සකස් විය යුතුයි. අනිත් රටවල් හැමදේම පරිණාමය වෙනකොට හැම ශ්‍රේෂ්ඨයකටම accountability ඉල්ලනකොට එක ශ්‍රේෂ්ඨයක විතරක් accountability නැතුව ඉදිරියට යන්නට බෑ. මම හිතනවා අපිට අවශ්‍ය වෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණ රීති වෙනස් කරලා නඩුවකදී තර්ක කිරීම සඳහා ලබා දෙන වෙලාව. දැන් සිංගප්පූරුවට ගියාම එම දවස් ගාණක් අරගෙන තර්ක කරන්නට දෙන්නේ නැහැ. ඇමරිකාවට ගියාම දවස් ගාණක් අල්ලගෙන තර්ක කරන්නට දෙන්නේ නැහැ. අනිත් තන්වල ගියාම ඉන්ටරිම් මෝඩර් එකක් අරගෙන අවුරුදු ගාණක් නඩුව ඇදගෙන යන්නේ දෙන්නේ නැහැ. කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදය තුර නඩුව ඉවර අවසන් වෙන්නට ඕන. මම හිතනවා අපි ශ්‍රේෂ්ඨාධිකරණ රීති වෙනස් කරලා හරි ලිඛිත දේශන වේලපහින් දෙපැත්තටම දීලා දෙපැත්තම දන්න දේවල් දැනගෙන මේක නඩු කියන්නේ සර්ප්‍රයිස් කරන්න තියෙන තැනක් නෙවෙයි. එකිනෙකාගේ නඩු පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම අවබෝධයක් තියෙන්නට ඕන. එය ප්‍රෙඩිකටබල් වෙන්නට ඕන. ඒ හින්දා ඒ වෙලාවේ ඇවිල්ලා නීති තර්කයක් ගන්න එක නෙවෙයි වැඩේ. හැම ඒ පිළිබඳව අනිත් දෙගොල්ලන්ටම හොඳ අවබෝධයක් තිබිලා ඒ අවබෝධය මත නිවැරදි තීන්දුව ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ හින්දා මම හිතනවා ඒ ක්‍රමවේදය වෙනස් කරලා නිශ්චිත කාල පරිච්ඡේදයක් හා නිතර රාමුවක් තුළ මේක කරන්නට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව ලබා දිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. උදාහරණයක් ඇටියට අපිට පේනවා දැන් අවුරුදු 25කට විතර ඉස්සෙල්ලා වාණිජ මහාධිකරණයක් අපි හැදුවා. ඒකෙන් බලාපොරොත්තු වුණේ වාණිජ නඩු ඉතා ඉක්මනින් අහන්නට. නමුත් අද වාණිජ මහාධිකරණයේ සාපේක්ෂව ඉතා හොඳින් වැඩ වෙනවා. නමුත් එතන දැන් නඩු පිරිලා නඩු ප්‍රමාණයත් එක්ක. ඉතින් එහා ප්‍රමාණාත්මකව වාණිජ මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් ප්‍රමාණයත් වැඩි වෙන්නට ඕන. ඩිජිටල් කරන එතන ක්‍රියාත්මක වෙන්න ඕන. ඔවුන්ගේ රෙජිස්ට්‍රි එකත් අපි නවීකරණය කරන්නට ඕන. ඒත් එක්කම ගරු නියෝජ්‍ය සභා කාර්ක සභා සභාපතිතුමනි, හැබැයි එතනින් ඉන්ටරිම් ඕඩර් එකක් හරි ෆයිනල් ජජ්මන්ට් එකක් හරි දුන්න නම් සුප්‍රීම් කෝට් එකේ නඩු අහන්න අවුරුදු 6-7ක් යනවා. එතකොට මේ සම්පූර්ණ ක්‍රියාවලියම බිඳුවට බැස්සලා තියෙනවා. එතනින් නඩු ඇව්වට වැඩක් නැහැ. සුප්‍රීම් මුසාවියේදී අපීල් එකක් දැම්මම අපීල් එක අහන්නට ෆයිනල් අපීල් එකක් අහන්න අවුරුදු 5-6ක් ගත වෙනවා. මම හිතනවා දැන් කාලය ඇවිල්ලා තියෙනවා ඒ නඩු පිළිබඳව වෙනම ඩෙඩිකේටඩ් බෙන්ච් එකක් දීලා ඉක්මනට ඒ නඩු ටික අහන්න. ද අපි යෝජනා කරලා තිබුණා. මම හිතනවා මේක අවසාන අධීරයේ තියෙනවා. අපි පත් කරපු කොමර්ෂල් ලෝ කමිටි එක හරහා විශේෂ ඉන්වෙස්ට්මන්ට් කෝට් එකක් හදන්න. ඒ කියන්නේ ඒ කාලේ අපි යෝජනා කරේ මිලියන 100කට වඩා වැඩි ඉන්වෙස්ට්මන්ට් එනවනම්. අද වෙනකොට ඒක මිලියන 200කටවත් වෙන්නට ඕන. අපි ටාගට් කරේ 500,000 US ඩොලර්. අද 500,000 US ඩොලර්ස් කියනකොට 150 මිලියන් විතර යනවා. මිනිස්සුන්ට මොකද මේක කෙලින්ම බලපානවා. පිටරටවල් වලට ගිහිල්ලා අපි කතා කරනකොට උන් කියනවා මට නඩුවක් තියෙනවා, මේ නඩුව මෙච්චර කාලයක් ගත වෙලා තියෙනවා, මෙච්චර ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා කියලා. විදේශ ආයුක්ක ඇවිල්ලා අපෙන් අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. නඩුව අහන්න ඉස්සෙල්ලා මම මේ නඩුවක් කරන්න ඉස්සෙල්ලා උන් අහනවා අපෙන්, මම ප්‍රැක්ටිස් කරනකොට කොච්චර කාලයක් මේකට ගත වෙයිද කියලා. එතකොට අපි කියනවා අපි දන්නේ නැහැ. මාසයක් වෙන්න පුළුවන්, දෙකක් අවුරුද්දක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, පහක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන් කියලා ප්‍රශ්නේ නිශ්චිත නැහැ උත්තරය. ඊළඟ ප්‍රශ්නේ ආනවා මේකට කීයක් වියදම් වේද කියලා. පළවෙනි ප්‍රශ්නයට උත්තරයක් නැති හින්දා දෙවෙනි ප්‍රශ්නයටත් උත්තරයක් නැහැ. එතකොට වුන් නඩුව දාන්නේ ආලේ ආපසු යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ પરම්පරාවේ කවුරුවක්වත් දන්න කවුරුවක්වත් ලංකාවේ ආයෝජනයක් කරන්නට එන්නේ නැහැ. එහෙනම් අපි මේක ඉතාමත්ම ජාතික ප්‍රශ්නයක්. අපි රටක් වදියට ඉදිරියට යන්නට නම් ඒක අපි අපනායනය මත පාදක වෙච්ච ආර්ථිකය ගොඩනගා ගන්නට ඕන. ඒ ආර්ථිකය ගොඩනගා ගන්නට නම් අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා විදේශ ආයෝජකයන් ගෙන්න ගන්න. එතකොට විදේශ ආයෝජකයන් ගෙන්න ගන්නකොට වුන් බලන තැනක් තියෙනවා. මේ දවස්වල ඒක ඩිෆන්ක් වෙලා තියෙනවා. World Bank එකේ Doing Business Index එක. Doing Business Index එකේ අපි දිගින් දිගටම ආප් 199 ඉඳලා 110 අතර වගේ තැන්වල ඉන්නේ. ඉතින් ඒ කියන්නේ තවත් රටවල් 99ක් පහු කරගෙන ඇවිල්ලා ඉසේ අමාරුවට ලංකාවේ ආයෝජනය කරන්නට ඕන කියන එක. ඉතින් මේ Doing Business Index එක වැඩි දියුණු කිරීමේදී අපේ අධිකරණයේ ක්‍රියාදාමය සහ යුහුසුලුභාවය, I think Sri Lankan justice system over a period of time had courageously maintained the independence of judiciary in most of the occasions. We are grateful for that. And that's the bastion of rule of law. But when it comes to efficiency and efficacy, there is a long way to go. ඒහින්ද එතනදී අපි සියලු දෙනාම එකතු වෙලා මේ අමාරු කාර්යය කරන්නට ඕන. එහෙම නැත්නම් මේක ඉතාමත්ම අවාසනාවක් රටේ සියලු දෙනාට. සමහර නඩු තියෙනවා අවුරුදු 20-30 දිස්ත්‍රික් කුසාවියේ. සමහර නඩු තියෙනවා මම පෙනී ඉඳලා තියෙනවා සමහර බූදල් නඩු අවුරුදු 70-80. සමහර පාටිෂන් නඩු තියෙනවා අවුරුදු 40-50. ඉතින් මේවා විසඳා ගැනීම සඳහා අපි වැඩ කරන්නට ඕන. දෙකින්ද අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. අපි සියලු දෙනාම එකතු වෙලා මමත් පිළිගන්නවා අපේ ප්‍රධාන කාර්ය තමයි ව්‍යවස්ථා දායකය හැටියට නීති හදන එක. මේ අලුත් නීති ඉක්මනට ගේන්නට ඕන. මට මතකයි අපි ලංකාවේ තියෙන මේ සංකීර්ණ ක්‍රමය තුල දැන් කෝවිඩ් එක ආපු වෙලාවේදී එංගලන්තයේ සති 6කින් නීතියක් ගෙනාවා. සිංගප්පූරුවේ මාස 3කින් නීතියක් ගෙනාවා. අපේ රටේ අපි පළවෙනි දවසේ ඉඳලා උත්සාහ කරලා ලංකාවේ නීතිය ගෙනකොට අවුරුද්දක් විතර ගත වුණා. එහිඳ අපි ක්‍රමවේදය සරල කරලා පාරදුෂ්‍ය පේන ආකාරයට නීති ඉක්මනට සහ අලුත් තාක්ෂණය උපයෝගී කරගෙන අදට ගැලපෙන නීති ගෙනල්ලා යුක්තිය පසුදීම ඉටු කිරීම සඳහා අධිකරණයේ නිලධාරීන්ට සහ අධිකරණ විනිශ්චයකාරවරුන්ට අපි අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නට ඕන, උදව් කරන්නට ඕන කියන එකත් අපේ යුතුකමක් කියන එක අපි සලකා බලන්නට ඕන. අර කියනවා වගේ දෙපැත්තට බැන බැන ඉන්න එක විතරක් නොකර ඊට පස්සේ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි, මම තවදුරටත් යෝජනා කරනවා සමහර වෙලාවට සමහර විනිශ්චයකාරවරුන් ඔවුන් ඊළඟ විනිශ්චය අසුනට, ඒ කියන්නේ ප්‍රොමෝට් වෙලා යනකොට වාග් ජජ්මන්ට්ස් ලියන්නේ නැහැ. ඒකට ක්‍රමවේදයක් සකස් කරන්නට ඕන. ඔවුන් කවුද ප්‍රොමෝට් කරනවා කියන එක පිළිබඳව 90% අවස්ථාවකදී හැමෝම දන්නවා. ඔවුන්ගේ නඩු ටික අහලා ඉවර කරලා ජජ්මන්ට් එක ලියන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයේදී සමහර අවස්ථාවලදී සමහර ජජස්ලා තාමත්ම කැපවීමෙන් හැම සතියම වගේ ජජ්මන්ට්ස් කිය. හැබැයි සමහර ජජ්මන්ට් වලදී අපි දන්නවා අවුරුද්දක් ගිහිල්ලා ආගිය කරලා ඉවරයි. අවුරුද්දක් ගිහිල්ලා දෙකක් ගිහිල්ලා ජජ්මන්ට් එක එන්නේ නැහැ. සමහර වෙලාවට ජජ්මන්ට් එක නොලිය ජජස්ලා රිටයර් වෙලා යනවා. ඒකත් සාධාරණ නැහැ. ඒ පිළිබඳව කල්පනා කරලා බලලා ක්‍රමවේදය සකස් කරගන්නට ඕන. අහපු නඩුවක් ඒ ජජ්මන්ට් එක දෙන්නට, ජජ්මන්ට් එක අහන්න නැතුව නඩුව ජජ් රිටයර් වෙනවා කියලා කියන්නේ සම්පූර්ණ නඩුව නැවත ආපසු අහන්නට ඕන. එහිඳ මම හිතනවා මේ අපි හැමෝම පිළිගන්නවා ප්‍රමාණවත් යටිතල පහසුකම් ජජස්ලා ප්‍රමාණය අඩුයි කියන එක. අපි ඒක කරන්නට ඕන. හැබැයි මේ තියෙන අතරින් උපරිමය කිරීමත් අපි සියලු දෙනාගේම යුතුකම. අයිතෙන්ද නීතිඥ ප්‍රජාවෙත් යුතුකමක් තියෙනවා. තමන්ගේ යුතුකමුත් එහා සමානවම ඉෂ්ට කරන්න. සියලු දෙනාගේම වගකීම තමයි වඩා ප්‍රශස්ත නීතිමය පද්ධතියක් මේ රටේ නිර්මාණය කිරීම සඳහා උදව් කරන එක. මම හිතනවා පහුගිය කාලය තුලදී අපේ නීති ශේෂ්ත්‍රය තුල අධිකරණ අමාත්‍යතුමා කියපු විදිහට 2019 පටන් සහ 2021-22 කියන කාලය තුල හුඟක් නඩු අහන්නට අමාරුකමක් තිබුණා. නමුත් අපි ඔවුන්ට ප්‍රශංසා කළ යුතුයි. විශේෂයෙන්ම කෝවිඩ් කාලය තුල අමාරු නඩුවල සහ අමාරු කාලයක් තුල අමාරු වාතාවරණයක් තුල හදිසි නඩු සියල්ල සඳහා ලොකු කැපවීමක් අරගෙන ජීවිත අවදානමක් අරගෙන අපේ විනිශ්චයකාරවරු ඒ නඩු අහලා ඒ පුළුවන් තරම් දුරට ඔවුන් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරා. එහා සමානව මේ කාලය තුල ඩිජිටල්කරණයේ විශාල ප්‍රබෝධනයක් ඇති වුණා. හැබැයි අවාසනාවකට වගේ කෝවිඩ් කාලය තුල තිබුණු ඒ ඩිජිටල්කරණයේ ප්‍රබෝධනය ආපස්සට හැකිලිලා තියෙනවා. ඒක ඩිජිටල්කරණය එක ඉතාමත්ම වැදගත්. අනිත් රටවල් වලට ගියාම දැන් එස්ටෝනියාවේ සහ චීනයේ වගේ රටවල් වල ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක භාවිත කරලා තමයි සම්පූර්ණයෙන්ම ඇමරිකානු ඩොලර් 100කට 10,000කට වඩා අඩු සම්පූර්ණ කාර්යභාරයම කරලා අපීල්යක් කරන්නකොට විතරයි ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීලා අපීල්යක් කරන්න වෙන්නේ. මොකද ක්‍රෙඩිට් කාඩ් එකක් නම්, ලීසින් අග්‍රීමන්ට් එකක් නම්, හයර් පර්චස් අග්‍රීමන්ට් එකක් නම්, එකකට අපි කියනවා ස්ටෑන්ඩඩ් ෆෝම් කියලා. ස්ටෑන්ඩඩ් ෆෝම් එකක් නම් ඒකට ජජස්ලා මරාගෙන එක එක්කෙනාව මේ විත්ති කූඩුවට දාලා පැය ගාණක් හරස් ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ડોකියුමන්ට්ස් උඩ සම්පූර්ණ නඩුවම තීන්දුව තීරණ කරන්න පුළුවන්. ඒ හින්දා තමයි අපි ස්මෝල් කොලම් කෝට් එක ගෙනල්ලා තියෙන්නේ. නේද? ඒ අනුරූපී පේරුම් අරගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහා සමානවම අපි අලුතින් ගෙන ආපු තව නීතියක් තමයි recovery of land given on lease කියන එක. ඒකෙන් අපි බලාපොරොත්තු වන්නේ අවුරුදු ගාණක් තිස්සේ ඉඩම් කවුරුවක්වත් තමන්ගේ දේපල වහලා තියලා කුලියට නොදී ඉන්නවා. ඇයි? දුන්නොත් මිනිහා නොගියොත් අවුරුදු ගාණක් නඩු කියන්න සිද්ධ වෙනවා. නමුත් අලුත් නීතියක් අපි ගෙනල්ලා තියෙනවා. ඒ නීතිය හරියටියට ක්‍රියාත්මක කරොත් මම හිතනවා මාස 6ක් වෙනකොට ඕනෑම පුද්ගලයෙකු නැවත නීති විරෝධීව ඉන්නා නම් එළියට දැමීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේක සියලුදාම හැමදාම සිදුවිය යුතු දෙයක්. එක තැනකින් නවත්තන්නට බෑ. මේක කන්ටිනියුස් ඉවොලූෂන් එකක්. ඒ හින්දා ඒ සඳහා දායක වෙන්නයි කියලා පාර්ලිමේන්තුවේ සිටින සියලු මන්ත්‍රීවරුන්ට ඉල්ලා සිටලා අනිත් රටවල් වල සිද්ධ වෙන දේවල්, අනිත් ජුරිස්ඩික්ෂන් වල සිද්ධ වෙන දේවල් එකතු කරගෙන අපි වඩා ප්‍රශස්ත ක්‍රමයකට උදව් කරමු. මේකෙන් අපි බලාපොරොත්තු වන්නට ඕන රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම, කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, විනිවිදභාවය වැඩි දියුණු කිරීම මිසක් එකිනෙකාට ඇඟිල්ල දික් කරලා අරයයි වගේ කියන්න ඕන මෙයයි වගේ කියනවායි කියන එක නෙවෙයි කියන එක අවධාරණය කරමින් අපි සියලු දෙනා එකතු වෙලා වඩා ප්‍රශස්ත නීතිය හා යුක්තිය පසුඳුමේ කාර්යයක් ඉරිම සඳහා පුණ්‍යාකාරයකින් අපිට දායක වෙන්නට පුළුවන්. පළවෙනි එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ තමයි නීති හැදීමෙන්. දෙවෙනි එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඊට අවශ්‍ය ආයෝජනය මේ සඳහා යොමු කිරීමෙන්. ආයෝජනයක් නැතුව අපිට ප්‍රශස්ත මට්ටමකට යන්නට බෑ. නමුත් තුන්වෙනි එක ඒ ආයෝජනය එන තුරු සහ ඒ නීති හදන තුරු අපිට බලාගෙන ඉන්නට බෑ. හැම දෙනාම මේක සම්බන්ධ සියලු දෙනාම තමන්ගේ උපරිම ප්‍රමාණය මේකට දායක වෙන්න ඕන. එක උදාහරණයක් විතරක් කියලා මම නවතිනවා ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි. දැන් මට මතකයි මම ඩිජිටල් කරණය පිළිබඳ අධ්‍යයනය කරනකොට විශේෂයෙන්ම මට ඕනකම තිබුණේ ඒක ඉදිරිපත් කරන්නට කැන්ඩි මහ රෝහලේ වෛද්‍යවරයෙකු කරපු ක්‍රියාපටිපාටි. ඉස්සෙල්ලා උදේ ඉඳලා හැමෝම ඇවිල්ලා තමන්ගේ බෙහෙත් ටික ගන්න උදේ 4 ඉඳලා මිනිස්සු ඇවිල්ලා පොලිමේ ඉඳගෙන එකට ගුටි කාගෙන ඉන්නවා. මේක දැකපු වෛද්‍යවරේ හිතුව මේ මොන අපරාධයක්ද කියලා ඒගොල්ලන්ගේ නම්බර්ස් ටික අරගෙන WhatsApp නම්බර්ස් ටික අරගෙන ඒ මිනිස්සුන්ට WhatsApp එකෙන් නම්බර් එකක් දුන්නා, මැසේජ් එකක් ඇව්වා, ඔබේ බෙහෙත් ටික ගන්න ඔය වෙලාවට එන්න. එතකොට ඒගොල්ල ගියාම බෙහෙත් ටික දුන්නා. බලන්න එක පුද්ගලයෙක්ගේ චින්තනයේ වෙනසෙන් කරපු දේවල්. දැන් මේක කරන්න පුළුවන් හැම ජජ් කෙනෙකුටම කරන්න පුළුවන්. හැම නීති විනිශ්චයකාරයෙකුටම කරන්න පුළුවන්. හැම නීතිගේ සංගමයකටම කරන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රශස්ත මට්ටමින් මේ සඳහා දායක වෙන්නයි කියලා ඉල්ලා සිටිමින් මෙවැනි ඉතාමත්ම වැදගත් යෝජනාවක් ඉදිරිගෙන ඒම පිළිබඳව සාගර කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙමින් මම නියහන වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Eran Vikramaratne, you have 20 minutes.
Thank you. I want to thank Honorable Sagar Karyavasam for actually bringing this motion, because in my opinion, the biggest problem facing this country is actually the problem of its judicial system. I think even the economy can be fixed if we can fix the judicial system. The law's delays is a huge problem. As we all know, justice delayed is justice denied. Inefficiency of the administration, and I'm not talking that only the administration inefficiency is in the judicial system, it's there across the country, but in the judicial system included. And the cost to the public, both financially, in terms of time, and emotionally. A young girl who has been sexually abused, the case is heard when she's a grown-up, married, maybe having children. And you can imagine the emotional cost to that young mother. So it's not the economy. We need to fix the judicial system of this country. I challenge anyone to take an opinion poll of some of the arguments that are coming up in the House today. It is not a criticism of individuals. It's a criticism of a system that needs to be changed. And I speak today from the perspective of the public of this country. We need a change. I am comforted by the fact that there are people in this profession who are equally and is not satisfied with how the system works and actually wants to see the necessary changes. If I were to just start with two stories, I was visiting the Sri Jnanavimala Buddhist Center in Murattuwa. The Venerable Udugama Vimala Kirti is the chief incumbent or the priest in the temple. And he said to me, I went to court over a case. The case had been going on, postponed for 8 years. Finally, it was heard. And on the final day I went to give evidence, I noticed that 30 cases had been listed. 27 were taken up in the first 30-40 minutes just for postponement. And then ultimately 3 cases were heard, one of which was my case. And he said to me, each time it was postponed, I paid rupees 50,000 to the attorneys. And it went on and on and on. And I was wondering, why did we postpone 27 cases? Couldn't we have told these people, because I'm coming for justice after 10 years, couldn't we have told these people, come in 10 years from now, the case will be heard and you pay 50,000 rupees once. Now, this is the view of the public. Another story I recollect is when President Maithripala Sirisena was in office, he summoned everybody in the judicial system and he wanted to talk about the delays in laws. So he called me also. And I asked him, why am I being called? He said, you're acting Minister of Finance. Could you also please attend this meeting? I went for the meeting. And all the problems were presented. And then President Sirisena said to me, what can you do about this? And I said to him, we can provide resources for increasing the bench. We can provide resources for increasing the Attorney General's department. We can provide resources for training and for human resources. But I said, others might disagree with me, but I must say this. There's one thing. We are a poor country with limited resources. And when we are putting our resources, we need to be clear where we are going to put our resources. And we should put in human resources. But I said, I would not put it on infrastructure, because if you have to make decisions and choices. I remember as a young boy going to a government school in Colombo, my mother one day told me, you're not going at 7 in the morning to school, you're going at 1 in the afternoon to school. And I actually went for a whole year in the afternoon. I asked my mother why. She said, there are no classrooms, it's a government school. Therefore, you have to go to school in the afternoon. Our physical infrastructure is only used half of the day. We have to think out of the box. The Justice Minister and the former Justice Minister are here. There are limitations in terms of resources. We have to think out of the box if we are going to resolve this issue. A day is a day in terms of time, but a court could be more than one day. And therefore, I'm just putting that as a case, that if we are going to really resolve this in favor of the people in this country, we have to think outside the system. The pending cases were discussed in 2019, 763,000 cases. In 2021, nearly 1.1 million, an increase from 2019 to 2021 of 43.6% of pending cases. I know there was COVID and disruptions and all, and that's why the excess. But the fact is, it's a huge excess. And these are Ministry of Justice Statistics Unit information that I am providing here. While that is true, also, when we need to speed up a case, everybody is on it. We had a situation where, you know, a prospective candidate to become the IGP of the country, the case was brought, speeded up, the case was concluded, and the judgment just given a few days ago. But yesterday, it was very, very unusual that after the judgment has been given on this case, that the attorneys bring a motion to court and are requesting that a part of the petition that they had filed, particularly in reference to the present president of the country, that be basically withdrawn from the judgment. It really calls into question the system. This is unprecedented. Professors of law could comment on this more than me, but it's unprecedented on a concluded case that the petition to be amended. So you are asking yourself the question, what is the integrity of the system? What is the integrity of the attorneys appearing? What is the integrity of the judges to even entertain such a thing? Is there more to this politically? When we talk about laws delays, often it is said that in every country there are laws delays, and therefore, we should not be using this for an excuse. There are many reasons for delays. where inadequacy of courts and judges we heard, lack of training we heard about it today, and there are all kinds of other deliberate delays on the part, sometimes delays on part of law enforcement, judicial medical officers, forensics experts, analysts, archaic legal procedures, many issues why there are. And as the former minister said, we increased the bench during the 20th amendment. But really, in terms of speeding up cases, there is no visible improvement. And then we see, particularly I would say on commercial cases, you're wondering why Sri Lanka has no investment. It's to do with the problem in the judicial system. In the ease of doing business index, we are placed 99. But on the enforcement of contracts, Sri Lanka is placed 164. Who is going to come here? Who is going to come here? We set up a commercial courts, right, at the beginning, but it hasn't given the desired result. And this was referred to earlier, a keynote address at the National Law Conference in June 2023, by the Justice Priyanta Jayawardhana, the President's Counsel, that was made. With the permission of the Chair, because I don't have time, I would like to actually table this only for the reason that there are many recommendations in this, and therefore whether this speech could be tabled, because there are many recommendations on laws delays and how to actually handle it. But if I were to just quote from it, he says, in my view, the answer is that it is difficult to do business in Sri Lanka. There is no investor-friendly environment, predictability and security for investments. Widespread bribery and corruption are deterrents in getting the business community to invest in Sri Lanka. The Commercial High Court was considered a success initially due to the appointment of judges with a firm grasp of commercial law. If one thinks that the judges can learn commercial law and civil law while serving on the bench, it is a big mistake. I believe that the appointment of judges to the Commercial High Court who are not conversant in commercial law has contributed to the present predicament. These are not my views. These are the views of a Supreme Court judge. I wish to now focus on how we have addressed the piling of cases in the Commercial High Court. At the time of establishing the Commercial High Court, the jurisdiction of the Commercial High Court was to hear matters arising from commercial contracts where the value was more than 3 million, subsequently increased to 5 million and going on to 50 million and so forth. In my opinion, the remedy is to adopt the old practice of appointing learned judges who are conversant in commercial law and to train them to hear commercial cases. So, lots of proposals, and that's why I was going to table it, because there is no time to go with it. Then, in addition to that, we have fundamental rights cases. And on fundamental rights cases, right, Article 126 says this. It actually has put a time limitation on the court in Article 126. And I'm just going to read an extract very, very quickly. Where in the course of hearing in the Court of Appeal into an application for orders in the nature of a writ or habeas corpus, certiorari prohibition, procedendo mandamus and quo warranto, it appears to such court that there is prima facie evidence of an infringement or imminent infringement of the previous provisions of Chapter 3 and Chapter 4 by a party of such application, such court shall forthwith refer such matter for determination by the Supreme Court. And then it goes on to say this, which is what's important. The Supreme Court shall hear and finally dispose of any petition of reference under this article within 2 months of the filing of such petition or making such reference. This is what the constitution of the country actually says. And we say that we are governed by the constitution of the country. The Supreme Court hides behind this thing, saying that this is only directory and it is not mandatory. I think that we need to look at it. There is a law, and there's a spirit of the law. The constitutional makers put this 2 months. So I don't literally mean 2 months. But the spirit of the law needs to be understood, because they wanted a limitation on these cases actually being heard. We have unprecedented situations. We have members of parliament sitting here
and people questioning whether they are citizens of this country. Unheard of in any other parliament in the world. Unheard of in any other parliament in the world. We have people who have crossed over, right, and processes go, expellings go from parties. Under this provision, these things need to be determined quickly. And as I said, my debate today is not about individuals, it's about processes. It is fair by the Member of Parliament included that if they haven't committed an offence, that they are set free immediately. But if they have committed an offence, then they must be punished. And they must be punished very quickly. And we must not delay it. So this impinges on the franchise of the people. And this is one way in which the sovereignty that we have been given in Article 3 and 4 of the Constitution is being impinged by this violation. Then there is this, the validity on the expulsion of MPs is unbelievable. Article 99.13 says this, and I would like to read that as well. Right, so there are two places in which this is actually stated. Where a Member of Parliament ceases by resignation, expulsion or otherwise to be a member of a recognized political party or independent group on whose nomination paper hereinafter referred to as a relevant nomination paper, his name appeared at a time of his becoming such Member of Parliament, his seat shall become vacant upon the expiration of a period of 1 month from the date of his ceasing to be a member. Provided in the case of expulsion of a Member of Parliament, his seat shall not become vacant if prior to the expiration of the said period of 1 month, he applies to the Supreme Court by petition in writing, and the Supreme Court upon such application determines that such expulsion was invalid. We all agree up to that point about the 1 month and going to the Supreme Court. But here we are. Such petition shall be inquired into by 3 judges of the Supreme Court who shall make their determination within 2 months of filing such petition. Where the Supreme Court determines that the expulsion was valid, the vacancy shall occur from the date of such determination. A 2 months has been stipulated. In the constitution of the country it has been stipulated. But none of this is actually being followed. Nor the letter of the law, neither is the spirit of the law being followed. And what is the example that we are actually setting? So there are all kinds of issues. Today there is a general agreement that the exercise of civil appeals jurisdiction by the High Court has not produced the desired results, considering the large number of cases that are before the Supreme Court, taking up much valuable judicial time of the apex court of the country. So I would say to the ministers, consider the Court of Appeals sitting in the provinces could take up civil appeals as well as fundamental rights applications. I'm saying we have to look out of the box. I'm saying consider these things if we really want to see changes. We also see that increasingly more bills are being coming up, more bills. All the bills are being challenged by various parties. Increase in the number of challenges or bills that are coming. And we also, I heard today from the ministers that you want to increase the law and you want to bring in new laws. All this is going to be challenged. And therefore the time of the apex court is going to be focused on this. Other people's judgments are also going to be pushed to the back. This adds up to delaying and disposing other cases before the court. So therefore, I would again say something to consider. Consider, as a solution, a constitutional court to be set up, as has been done in many other countries. And for the constitutional court, you can have career judiciary, private and official bar, as well as legal academia. I'm saying look at out-of-the-box solutions to really solve this issue. And maybe restrict people serving on it maybe for one term so that we can ensure the independence of the courts. Now, then I want to get into this issue about judges and their promotions. And I say,
Member, you have 2 more minutes.
I say this very sensitively, right? I don't know of any profession that doesn't look at performance and seniority. Performance and seniority both are important, and certainly in the judicial profession it is needed. But the performance indicator should be, as the minister referred to, the disposition of judgments. No judge who has a large number of judgments pending, should be promoted. Yes, seniority, I stand by that. But surely, if he's having large number of judgments pending, then how can we? We are all professionals. Professional criteria must be applied. Performance and seniority must be applied. And I would say this to the bar as well. The bar must contribute in actually accelerating this process. And then, if people feel that if cases are disposed of quickly, our incomes might go down. It won't go down, because people will get more confidence to come into the courts. Today's Daily Mirror says that the Caterers Association or somebody has made a determination that if you go and eat in a restaurant and you don't pay the bill, then they have to ask them to assault the politician or whoever who isn't paying the bill. What kind of crap is this? They should be going to court. They should be going to court. Why are the people talking like this? Because they have lost confidence in the judicial system of the country. And in closing, I would like to make this point on basically judicial administration. As was mentioned before, in 1994, on May 6, Srinath Lalaka Kumarasinghe brought this and suggested that basically we establish a separate judicial administrative authority.
Honourable member, please wind up.
I'm winding up. Don't delay it. And during that time, he said that even Mr. Athulath Mudali was backing this idea and said there was no decorum in the court. And I would like to also say Mr. Srikanth also spoke about this, and he talked about the corruption in the system. And if I were, in closing, only to quote Mr. C.V. Gunaratne, he said, I'm happy to endorse the views on the proposal of the establishment of a separate judicial administrative authority. Sir, the concept of corruption prevailing in the courts is too well known, but corruption is not confined to the courts alone. It is rotten to the very core of our society. And he goes on, and this was in 1994. What's the difference today? Today people say it's much worse, corruption is much worse. And therefore, we need to tackle this. So I back the suggestion by Sagala Karyavasam, and I would say, while the ministers look at changing situations, a select committee on reducing laws on delays and building the confidence both of investors and citizens, maybe a select committee should go into it. Thank you very much for the time given.
Thank you.